ව්‍යාපාර සහ ගිණුම් කරන අධ්‍යයනයේ විෂය හදාරන ඔබ මේ දිනවල කොවිඩ් වසංගතය හමුවේ නිවසේ සිට අධ්‍යයනය කටයුතු සිදු කරනවා. මේක ටිකක් දුෂ්කර කාර්යයක්. නමුත් අපට මේ ලෝක වසංගතය හමුවේ ඒ අභියෝගයට මුහුණ දෙලා ඔයාලගේ විභාගයේ සාර්ථක කර ගැනීම සඳහා කුමක් හෝ ක්‍රමවේදයක් අනුගමනය කිරීමට සිදු වෙනවා. මං හිතන්නේ ඒකට මෙම වැඩසටහන පිටිවහලක් වේවි. ව්‍යාපාර සහ ගිණුම් කරන අධ්‍යයන විෂය යටතේ මම කලින් 10 වසරේ පාඩම් දෙකක් පිළිබඳව ඔබව දැනුවත් කළා. අද මම දැනුවත් කිරීමට යන්නේ 11 වසර පළමු පාඩම වන විලඳාම සහ උපකාරක සේවා යන පාඩම ගැනයි. එතකොට මතක තබා ගන්න ඔබට කෙටි ප්‍රශ්න කීපයක් සහ න්‍යායාත්මක ලිවීමට ප්‍රශ්න කීපයක් මේ යටතේ ලැබෙනවා. මේකේ බොහොම සරල කරුණු ටිකක් තියෙන්නේ. එය හොඳින් ධාරණය කරගත්තොත් ඔබට සාමාන්‍ය පෙළ කඩයිම පහසුවෙන් ජය ගැනීමට හැකිවනු නොඅනුමානයි. හරි, මම මුලින්ම පටන් ගන්නම්. ඉස්සලම අපි 10 වසරේදී ගිනගත්තා ව්‍යාපාරයක් යනු කුමක්ද කියන එක. ව්‍යාපාරයක් කියන එක අපි නිර්වචනය කරේ මිනිස් අවශ්‍යතා සහ උවමනා ඉටු කරනු ලබන ඕනෑම ආර්ථික කටයුත්තක් ව්‍යාපාරයක් විදිහට. එතකොට මිනිස් අවශ්‍යතා උවමනත් අපි ගෙන ගත්තා. මිනිසෙක් විසින් අනිවාර්යෙන් ඉටු කරගත යුතු කායික හා මානසික තත්ත්වයන් උවමනා කියලා කියන්නේ ඒ අවශ්‍යතා ඉෂ්ට කරගන්නා ස්වරූප. උදාහරණයක් වශයෙන් ආහාර අවශ්‍යතාවය ගත්තොත් ඒක අපට ඉෂ්ට කරගන්න පුළුවන් බත් පාන් වැනි විවිධ ආහාර වර්ගවලින්. එතකොට මෙවැනි මිනිස් අවශ්‍යතා සහ උවමනා ඉටු කරලීම සඳහා නිරත වෙලා එන ඕනෑම ආර්ථික කටයුත්තක් අපි ව්‍යාපාරයක් ලෙස හඳුන්වනවා. එතකොට ව්‍යාපාරයක් විසින් කරන්නේ මොනවද? අපි සරලව ව්‍යාපාරයක් කියලා ගත්තොත් අපි දන්න විදිහට භාණ්ඩ විකුණන මිලදී ගැනීමේ ආයතන තමයි ව්‍යාපාර කියලා හඳුන්වන්නේ. හරි, එතකොට ඇත්තටම මේ ව්‍යාපාරයක් කියන එක ගත්තාම ව්‍යාපාරවලින් කරන ප්‍රධාන කාර්යයන් දෙකක් තියෙනවා. එකක් තමයි වෙළඳාම, අනික තමයි ඒ වෙළඳාමට සහාය වෙන උපකාරක සේවා. එතකොට වෙළඳාමක් කියලා කියන්නේ භාණ්ඩ හෝ සේවා විකිණීමේ හා මිලදී ගැනීමේ ක්‍රියාවලියයි. එතකොට මේ භාණ්ඩ හා සේවා විකිණීමේ සහ මිලදී ගැනීමේ ක්‍රියාවලිය අතරට වටිනාකමක් නැත්තම් මුදල් නැමැති මාධ්‍ය ආවම තමයි වෙළඳාම කියන එක සාර්ථක වෙන්නේ. එතකොට භාණ්ඩ හා සේවා විකිණීමේ සහ මිලදී ගැනීමේ ක්‍රියාවලිය යම් වටිනාකමක් මත සිද්ධ වෙනව නම් ඒක අපි හඳුන්වනවා වෙළඳාම ලෙස. එතකොට වෙළඳාම ගත්තාම වෙළඳාමේ ප්‍රභේද කීපයක් තියෙනවා. එකක් තමයි දේශීය වෙළඳාම, අනිත් එක තමයි විදේශීය වෙළඳාම. එතකොට දේශීය වෙළඳාම කියලා කියන්නේ රටක් තුල, රටක භූමි ප්‍රදේශය තුල එම රටේ විවහාර මුදලින් සිදු කරන විකිණීමේ සහ මිලදී ගැනීමේ ක්‍රියාවලියයි. ඒක දේශීය වෙළඳාම. එතකොට විදේශීය වෙළඳාම කියලා කියන්නේ රටක් තවත් රටක් සමග හෝ රටවල් කීපයක් සමග විකිණීමේ සහ මිලදී ගැනීමේ කටයුත්ත සිදු කිරීමයි. මෙහිදී මතක තබා ගන්න ගොඩක් වෙලාවට ඒ රටවල් වල භාවිතා වන විවහාර මුදල් මේ සඳහා භාවිතා වෙනවා. දැන් ඇමරිකාව ගත්තොත් ඩොලරය, චීනය ගත්තොත් යුවාන්, එංගලන්තේ ගත්තොත් මේ ස්ටර්ලින් පවුම්, ඉන්දියාව ගත්තොත් රුපියල්, මේ වගේ ඒ රටවල භාවිතා වන මුදල් සමග තමයි මේ වෙළඳ කටයුත්ත සිද්ධ වෙන්නේ. එතකොට මේ වෙළඳ කටයුත්ත තනියම දැන් වර්තමානයේ කරන්න බෑ. මේ ගෝලීයකරණය යටතේ මේ වෙළඳාම සාර්ථකව කරගෙන යාම නම් ඒ සඳහා විවිධාකාර වූ උපකාරක සේවාවන් රාශියක් අවශ්‍ය වෙනවා. ඒව අතර එකක් තමයි බැංකු කටයුතු, රක්ෂණ කටයුතු, ප්‍රවාහන කටයුතු, සංනිවේදන කටයුතු. මේ සේවාවන්, ඒතර සේවාවක් කියලා කියන්නේ එතන හුවමාරු වෙන්නේ භාණ්ඩයක් නෙවෙයි, අපට ස්පර්ශ කරන්න පුළුවන් දෙයක් නෙවෙයි, අස්පෘශ්‍ය භෞතික පැවැත්මක් නැති දෙයක් තමයි සේවාවක් කියලා කියන්නේ. දැන් නිදසුණක් වශයෙන් අපි ජාත්‍යන්තර වෙළඳාම ගත්තාම අපි දැන් පිටරටකින් භාණ්ඩයක් ගේනකොට හරි අපේ රටේ භාණ්ඩයක් පිටරටකට යනකොට හරි ඒකට අපි කියනවා ආනයන සහ අපනයන කියලා. අනිවාර්ය දෙයක් තමයි රක්ෂණය කරලා තියෙන්න ඕනේ භාණ්ඩ. නැත්නම් රක්ෂණය කරලා නැත්නම් එම භාණ්ඩ ප්‍රවාහණය කිරීම සඳහා ඒ නැව සමාගම් බාරගන්නේ නැහැ. එතකොට මතක තබා ගන්න ඒක අනිවාර්ය සාධකයක්. එතකොට බැංකු කටයුතු බලන්නකෝ. දැන් වර්තමානයේදී වෙළඳාමක් සිද්ධ වුණාම ඒ ගනුදෙනුව මේ භෞතික කාසිහා නෝට්ටු වලින් වර්තමානයේ බොහෝ වෙලාවට සිද්ධ වෙන්නේ නැහැ. ඒවා ගොඩක් වෙලාවට විද්‍යුත් ක්‍රමයට ගබඩා කරලා තියෙන මේ පරිගණක ඔස්සේ සමය සිදු වෙන. ඒවට අපි කියනවා විද්‍යුත් මුදල්. එහෙනම් බැංකු ඒකට ඒ විද්‍යුත් මුදල් භාවිතා කරන්නේ බැංකු. එහෙනම් බැංකු කියන සේවාවත් අද අත්‍යවශ්‍ය දෙයක් වෙලා තියෙනවා. එතකොට ලෝකේ ඕනෑම රටක නිපදවන භාණ්ඩයක් පරිභෝජනය කරන්න නම් අපිට ප්‍රවාහණය කියන එක අත්‍යවශ්‍ය සාධකයක් වෙලා තියෙනවා. අපිට ලෝකේ ඕනෑම රටක භාණ්ඩයක් අද ෂණිකව පරිභෝජනය කිරීමේ අවස්ථාව තියෙනවා මේ ප්‍රවාහණයේ දියුණුවත් සමගම. ඒ වගේ තමයි සන්නිවේදනය. සන්නිවේදනය කියලා කියන්නේ පාර්ශ්ව දෙකක් අතර තොරතුරු අදහස් හුවමාරු කර ගැනීම. එතකොට මේ හුවමාරු කර ගැනීම ගනුදෙනු ජාත්‍යන්තර වෙළඳාමේ ගනුදෙනුවක් සිද්ධ වෙනකොට ඇනෝම් කිරීම භාණ්ඩ ලබා ගැනීම මේ කාර්ය ගොඩක් දුරට සිද්ධ කරන්නේ සන්නිවේදනය ඔස්සේ. එතකොට මම මේ පැහැදිලි කරේ ව්‍යාපාරයක කරන ප්‍රධාන කටයුතු එකක් තමයි මේ වෙළඳාම, අනික තමයි උපකාරක සේවා. මේ දෙක ගත්තහම වෙළඳාම තනියම කරන්නත් බෑ, උපකාරක සේවා නැතුව. ඒතර උපකාරක සේවා වලට තනියම රැඳෙන්නත් බෑ වෙළඳාම කියන එක නැතුව. ඒතර මේ දෙක අතර අන්‍යෝන්‍ය සම්බන්ධතාවයක් පවතිනවා. ඒක තමයි මේ ව්‍යාපාර වල තියෙන ලක්ෂණය. දැන් අපි මේ කතා කරපු එකින් එක වෙනවෙනම පැහැදිලි කරගනු. අපි ඉස්සල්ලාම කතා කරා වෙළඳාම කියන එක. මම වෙළඳාම කියන එක නිර්වචනය කරා භාණ්ඩ හා සේවා මිලට ගැනීමේ හා විකිණීමේ ක්‍රියාවලිය, හැබැයි යම්කිසි වටිනාකමක් මත. ඒකට තමයි වෙළඳාම කියලා කියන්නේ. එතකොට වෙළඳාම ගත්තහම වෙළඳාමේ කොටස් දෙකක් තියෙනවා. දේශීය වෙළඳාම, විදේශීය වෙළඳාම, නැත්නම් ජාත්‍යන්තර වෙළඳාම. එතකොට දේශීය වෙළඳාම කියලා කියන්නේ රටක් තුල එම රටේ මුදල් භාවිතා කරලා සිදුවන විකිණීමේ සහ මිලදී ගැනීමේ කටයුතු. විදේශීය වෙළඳාම කියලා කියන්නේ රටක් වෙනත් බාහිර රටක් සහ රටවල් කීපයක් සමග ජාත්‍යන්තර මුදල් සම්බන්ධ කරගෙන හුවමාරුවක් සිද්ධ වෙනවා නම්, මිලදී ගැනීමේ විකිණීමේ ක්‍රියාවලියක් සිද්ධ වෙනවා නම්, ඒකට අපි කියනවා විදේශ වෙළඳාම කියලා. ඒතොර දේශීය වෙළඳාම නැත්තම් රටක් තුල තියෙන වෙළඳාම නැවත කොටස් දෙකකට බෙදෙනවා, සිල්ලර වෙළඳාම සහ තොග වෙළඳාම කියන එක. දැන් මේ වචන ඔයාලා මේ සමාජයෙන් අහලා ඇති. සිල්ලර වෙළඳාමක් කියන්නේ මොකක්ද? නැත්නම් සිල්ලර කඩයක් කියන්නේ මොකක්ද? තොග වෙළඳ කඩයක්, වෙළඳසැලක් කියන්නේ මොකක්ද කියන එක. එතකොට ඔයාලා මෙතෙන්දි මතක තබා ගන්න ඕන මේ තොග වෙළඳාම සහ සිල්ලර වෙළඳාම කියන වෙළඳ කටයුතු දෙක වෙන් කර දක්වන ලක්ෂණ මොනවාද කියන එක. ලක්ෂණ කියන්නේ ඇත්තටම ප්‍රධාන ලක්ෂණ එකයි තියෙන්නේ, ඊට අමතරව උපලක්ෂණ තියෙනවා. යම් කිසි භාණ්ඩයක් හෝ සේවාවක් පරිභෝජනය අරමුණු කරගෙන මිලට ගන්නවා නම් ඒකට අපි කියනවා සිල්ලර වෙළඳාම. යම්කිසි භාණ්ඩයක් හෝ සේවාවක් නැවත විකිණීමේ අරමුණෙන් මිලට ගන්නවා නම් ඒකට අපි කියනවා තොග වෙළඳාම. එහෙමනම් ගමේ තියෙන සිල්ලර කඩය, එහෙම නැත්නම් රෙදි සාප්පුවට ගිලා රෙදි ගා අපි පරිභෝජනය සඳහා ගන්න භාණ්ඩ, දැන් ශිෂ්‍යෙක් ගිහිල්ලා පොතක් ගන්නවා නම් පොත් සාප්පුවකින්, ඒ වගේ සිල්ලර වෙළඳාම කියලා කියනවා. එතකොට සිල්ලර වෙළඳා. එතකොට මේ සිල්ලර වෙළඳ කටයුතු සිදු කරන පුද්ගලයාට අපි කියනවා සිල්ලර වෙළඳා කියන එක. දැන් වර්තමානයේ ගත්තාම සිල්ලර වෙළඳාමේ සිල්ලර වෙළඳාම කියන එකේ තියෙන ප්‍රධානම ලක්ෂණය තමයි පරිභෝජනය අරමුණු කරගෙන තමයි සිල්ලර වෙළඳාම සිද්ධ වෙන්නේ. ඒක එතනින් එහාට වෙළඳාමක් සිද්ධ වෙන්නේ නැහැ. එතකොට සිල්ලර වෙළඳාමේ ලක්ෂණ අපට ඕනනම් සාරාංශ කරලා දක්වන්න පුළුවන්. ඒකේ ප්‍රධානම ලක්ෂණය තමයි අවසාන පරිභෝජනය සඳහා තමයි මේ භාණ්ඩ හා සේවා විකිණීම සිද්ධ කරන්නේ. ඒ කියන්නේ අපි ගෙදර පරිභෝජනය කිරීමට ගන්න සහල්, පිටි, සීනි වැනි ඕනෑම දෙයක්, ඇඳුම් පැළඳුම් වගේ ඕන දෙයක් අපි මිලදී ගන්න සිල්ලර වෙළඳසැලකින්. ඒක සිල්ලර වෙළඳාම. අපි එතන පරිභෝජනය කරනවා. එතකොට ඒක එකක්. අනිත් එක තමයි සිල්ලර වෙළඳාමේදී වෙන දෙයක් තමයි පාරිභෝගිකයාට අවශ්‍ය කරන භාණ්ඩ රාශියක් ඒ සිල්ලර වෙළඳා තබාගෙන තියෙනවා. දැන් ඔයාලගේ ගමේ සිල්ලර කඩේ ගත්තාම සාමාන්‍යයෙන් ගෙදරකට අත්‍යවශ්‍ය එදිනෙදා පරිභෝජනය කරන භාණ්ඩ විශාල ප්‍රමාණයක් ඒ වෙළඳසැලේ අලෙවි කරනවා. ඒකත් එක ලක්ෂණයක්. අනිත් එක තමයි දැන් මේ තොග වෙළඳාම සහ සිල්ලර වෙළඳාම යන වෙළඳාම් වර්ග දෙක ගත්තාම පාරිභෝගිකයාට කිට්ටුවෙම වඩාත් සමීපව ඉන්නේ සිල්ලර වෙළඳා. එතකොට යම්කිසි ප්‍රශ්නයක් භාණ්ඩයක් සම්බන්ධයෙන් යම්කිසි ප්‍රශ්නයක් තියෙනවා නම් එයා ඉස්සල්ලාම කියන්නේ සිල්ලර වෙළෙන්දාට. එතකොට සිල්ලර වෙළෙන්දා ඊට පස්සේ තොග වෙළෙන්දාට කියලා තොග වෙළෙන්දාගෙන් තමයි නිෂ්පාදකයාට යන්නේ. එතකොට ඇත්තටම මේ පාරිභෝගිකයන් සමග ඍජුම සම්බන්ධතාවයක් දක්වන්නේ සිල්ලර වෙළෙන්දා. ඒ වගේම තමයි භාණ්ඩ වර්ග රාශියක් අලෙවි කිරීම කරනවා. අනිත් එක තමයි භාණ්ඩ වර්ග රාශියක් අලෙවි කරනවා වගේම පාරිභෝගිකයාට අවශ්‍ය ඕනෑ ප්‍රමාණයක් දෙන්නත් මේ කට්ටිය උත්සුක වෙනවා. මේක තමයි සිල්ලර වෙළඳාමේ තියෙන ලක්ෂණ. ඒ වගේම සිල්ලර වෙළඳාම කියන එක ඇත්තරම පාරිභෝගික පැත්තෙන් ගත්තාම එයාට වඩාත් වැදගත් වන්නේ සිල්ලර වෙළඳාම. මොකද එයාගේ අවශ්‍යතා සහ වුමනා ඉෂ්ට කරන්නේ සිල්ලර වෙළෙන්දා විසින් වීමයි. ඒතකොට සිල්ලර වෙළෙන්දාගේ වැදගත්කම ගත්තාම මෙයා කරන ප්‍රධානම සේවාවක් දැන් පාරිභෝගිකයන්ට කරන සේවාවක් විදිහට ගත්තාම පාරිභෝගිකයාට දෛනිකව අවශ්‍ය වන භාණ්ඩ හා සේවා රාශියක් ඔහු අසලටම ගෙනල්ලා අලෙවි කරනවා. ඒක තමයි මේ 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 මෙයා කරන ප්‍රධානම කාර්ය වෙන්නේ. මෙතෙන්දී මතක තබා ගන්න ඕන මේ භාණ්ඩ විකුණන ඒවා විතරක් නෙමෙයි මේ සිල්ලර වෙළඳසැල් කියලා කියන්නේ අපි කොණ්ඩ කපන එක, රෙදිසෝදන ඔය ලොන්ඩ්‍රි වගේ ඒවා, රූපලාවන්‍යාගාර, මෙන්න මේවත් ඇවිල්ලා සිල්ලර වෙළඳකරු. එතන හැබැයි සපයන්නේ සේවාවක්, භාණ්ඩයක් නෙවෙයි. එතකොට මෙතන සිල්ලර වෙළඳා කියන පුද්ගලයා භාණ්ඩ විකුණනවා වගේම මතක තබා ගන්න සේවාත් සපයනවා. මේ දෙකම කරන අය තමයි සිල්ලර වෙළඳ කියලා කියන්නේ. ඒ වගේම දැන් අපි හිතමු නිෂ්පාදකෙක් අලුතෙන් භාණ්ඩයක් වෙළඳපොළට ඉදිරිපත් කරනවා නම් ඒ භාණ්ඩය හඳුනාගන්නේ පාරිභෝගිකයා සිල්ලර වෙළෙන්දාගෙන්. සිල්ලර වෙළෙන්දා තමයි යාට ඒ භාණ්ඩය හඳුන්වා දෙන්නේ. මෙන්න මේකයි මේකේ ගුණත්වය මෙච්චරයි කියලා එයා තමයි ඒක දැනුමත් කරන්නේ. ඊට අමතරව සිල්ලර වෙළඳ සැලකින් පාරිභෝගිකයාට සලසන වැදගත්ම සේවාවක් තමයි ණයට භාණ්ඩ අලෙවි කරනවා. ඒකට හේතුව තමයි මිනිසුන්ගේ ආදායම් වාරිකව ලැබුණට වියදම් කරන්න තියෙන අවාරිකව. ඒ කියන්නේ මාසෙට එක දවසක් පඩි හම්බ වෙනවා, මාසය තුලම මේවා වියදම් කරන්න සිද්ධ වෙනවා. එතකොට මිනිස්සු තමන්ට අත්‍යවශ්‍ය දේවල් තමයි ඉස්සලා මිලදී ගන්නේ. මිලදී ගත්තම සමහර තමන්ට ලැබෙන ආදායම අවසන් වෙන්න පුළුවන් දවස් 10ක් යනකොට. එතකොට දවස් ඉතිරි දවස් 20 මෙයාට භාණ්ඩ මිලදී ගැනීමට මුදල් නැති වෙනවා. අන්න ඒ අවස්ථාවේදී සිල්ලර වෙළෙන්දා කරන ප්‍රධානම සේවාවක් තමයි පාරිභෝගිකයාට ණයට භාණ්ඩ සපයනවා. ණයට භාණ්ඩ සපයනවා පොඩි පොත කෝණක් ලියලා තියෙනවා. ඒකලා මාසෙ පඩි ගන්න දවස වෙනකොට ඒක බේරුම් කරලා බේරුම් කළා නිදහස් වෙනවා. ඒකත් මේ සිල්ලර වෙළෙන්දාගෙන් පාරිභෝගිකයාට සලසන සේවාවක්. ඊට අමතරව සිල්ලර වෙළෙන් පාරිභෝගිකයාට වගේම සිල්ලර වෙළෙන්දා සේවවන සපයන තවත් පාර්ශවයක් තමයි නිෂ්පාදක. නැත්තම් තොග වෙළෙන්දා. ඒතර නිෂ්පාදකෙකුගේ භාණ්ඩයක් පිළිබඳ පාරිභෝගිකයා දක්වන ප්‍රතිචාර, එනම් හොඳ හෝ නරක, එයා දැනගන්නේ සිල්ලර වෙළෙන්දාගෙන්. නිෂ්පාදකයාට ඇවිල්ලා යවන්න වෙලාවක් නැහැ. ඒතකොට එයා තමයි කියන්නේ මෙන්න මේ භාණ්ඩය මෙහෙමයි, මේක හොඳයි කියනවා, මේක ප්‍රතික්ෂේප කරනවා, මේක විශාල වැඩි, ඒ වගේ විවිධාකාර චෝදනා අදහස් ගුණදොස් හැම දෙයක්ම එයා නිෂ්පාදකයාට ඉදිරිපත් කිරීමත් සිල්ලර වෙළෙන්දා විසින් කරන ප්‍රධානතම කාර්යයක් වෙනවා. එතකොට දැන් අපි රටේ ගත්තාම දැන් සිල්ලර වෙළෙන්සලක් කියන්නේ මේ ගමේ කඩේ විතරක් නෙමෙයි. හරි, ගමේ තියෙන ඔය සිල්ලර බඩු අලෙවි කරන වෙළඳසැල විතරක් නෙමෙයි, සිල්ලර වෙළඳසැල් වර්ග ගණනාවක් තියෙනවා. ඒකෙන් එකක් තියෙනවා මහා පරිමාණ ස්ථාවර. මේ ස්ථාවර කියලා කියන්නේ නිශ්චිත ස්ථානයක භාණ්ඩ විකුණන වෙළඳසැලක්. මහා පරිමාණ ස්ථාවර සිල්ලර වෙළඳසැල් කියලා කියන්නේ සුපර් මාකට් කියන එක. අපි ජනප්‍රියම තමයි සුපර් මාකට්. සුපිරි වෙළඳසැල් කියලා කියන්නේ ඔය කාගලිස් ෆුඩ් සිටි, කීල්ස්, ආර්පිකෝ වගේ. අන්න ඒවට තමයි කියන්නේ මහා පරිමාණ ස්ථාවර සිල්ලර වෙළඳසැල්. ඒතකොට ඒ වගේ භාණ්ඩ අලෙවි කරන්නේ අවසාන පරිභෝජනය සඳහා. එහෙනම් ඒව සිල්ලර වෙළඳසැල්. ඊළඟට තමයි සුළු පරිමාණ ස්ථාවර වෙළඳසැල්. ඒ කියන්නේ අපේ ගම් බලාත්වල පවතින සුළු පරිමාණෙන් භාණ්ඩ අලෙවි කරන සිල්ලර වෙළඳසැල්. ඊට අමතරව තියෙනවා ජංගම සිල්ලර වෙළඳසැල්. මේ දවස්වල ගොඩාක්ම ජනප්‍රිය සිල්ලර වෙළඳසැල් වර්ගයක් තමයි මේ ජංගම. ජංගම රත ඔයාලගේ නිවස් වලට එනවා. විවිධාකාර භාණ්ඩ නේ, ප්ලාස්ටික් වගේ භාණ්ඩ, විවිධ එළවලු, හැම දෙයක්ම දැන් රත මගින් ගෙනල්ලා නිවස අසලටම ගෙනල්ලා අලෙවි කරනවා. ඒතකොට වර්තමානයේ ඇත්තටම අර ස්ථාවර වෙළඳසැල් වලට වඩා ජංගම වෙළඳසැල් වඩාත් වැදගත් වෙලා තියෙනවා. මොකද පාරිභෝගික අවශ්‍යතා විශාල ප්‍රමාණයක් ඒ ජංගම වෙළඳසැල් වලින් අලෙවි කරනවා. මේක සමහර අය මේ ගේයින් කොටකට ගොස් අලෙවි කරන අවස්ථාවක් තියෙනවා. ඒ කියන්නේ පුද්ගලෝ දැන් එළවලු වගේ එකක් ඕන නම් ඔළුවේ තියාගෙන ගිහිල්ලා ගේයින් කොට ගොස් අලෙවි කිරීමක් කරන්න හැකියාව තියෙනවා. ඒතර ඒවට අපි කියනවා ජංගම. ඒ කියන්නේ නිශ්චිත ස්ථානයක් ඒවට නැහැ කියන එක. ඒතර මේවා තමයි සිල්ලර වෙළඳ සම්බන්ධයෙන් ඔබ දැනගත යුතු කරුණු. ඒතර සිල්ලර වෙළඳාම කියලා කියන්නේ අවසාන පරිභෝජනය වෙනුවෙන් කරන වෙළඳාමක්. ඒතර සිල්ලර වෙළඳා විසින් පාරිභෝගිකයාට සේවවන් රාශියක් සපයනවා. සිල්ලර වෙළඳාමේ ලක්ෂණ ගැන අපි කතා කරා. ඒතර ඒ වගේම අපි මතක තබා ගන්න ඕන තොග වෙළඳාම ගැනත්. එහෙනම් දැන් සිල්ලර වෙළඳාම ගැන අපි පැහැදිලි කරනකොටම තොග වෙළඳාම කියන්නේ මොකක්ද කියන එකත් අපි පැහැදිලි කරා. සිල්ලර වෙළඳාම භාණ්ඩ මිලදී ගන්න නැත්නම් අලෙවි කරන්නේ පරිභෝජනය කිරීම සඳහා. පරිභෝජනයෙන් ඒ කාර්ය අවසන් වෙනවා. හැබැයි තොග වෙළඳාමේදී මතක තබා ගන්න නැමත විකිණීමට භාණ්ඩ අලෙවි කරනවා. නැමත විකිණීමේ අරමුණෙන් භාණ්ඩ අලෙවි කිරීමක් කරනවා නම් ඒකට අපි කියනවා තොග වෙළඳාම. මම අර කලින් පොඩි තව දෙයක් එකතු කරන්න සිල්ලර වෙළඳාමට කියන එක. දැන් භාණ්ඩේ මිල කියන එක බලන්නකෝ. දැන් භාණ්ඩේ මිල කියන එක ගත්තාම සිල්ලර වෙළෙන්දාගේ මිල වැඩි. තොග වෙලෙන්දාගේ මිල අඩුයි. ඒකට හේතුව තමයි තොග වෙලෙන්දාගෙන් බාණ්ඩ නැවත විකුණන්නට මිල දී ගන්නේ සිල්ලර වෙලෙන්දා. ඒ මිල දී අරන් ඒවා ප්‍රවාහණය කරන්න ඕන අසුරන්ට ඒ වගේ විවිධ කාර්යයන් රාශියක් කරන නිසා ඒ වගේ පිරිවැයත් ඒකට එකතු වෙලා බාණ්ඩේ එයා ලාභිකුත් තියාගෙන තමයි මේ බාණ්ඩේ පාරිභෝගික අතරපත් කරන්නේ. එහෙමනම් තොග වෙලෙන්දාගේ මිලට වඩා සිල්ලර වෙලෙන්දාගේ මිල වැඩි බවක් දක්නට තියෙනවා. එහෙමනම් තොග වෙලඳාම කියලා කියන්නේ නැවත විකිණීමේ අරමුණෙන් බාණ්ඩ විකුණනවා නම් ඒකට අපි කියනවා තොග වෙලඳාම. මම නිකන් සරල උදාහරණයක් කියන්නම්. යම්කිසි මුදලාලි කෙනෙක්, මුදලාලි අපි X කියලා ගමු. X කියන මුදලාලි තමන්ගේ හෝටලයේ අලෙවි කිරීම සඳහා කේක් රාත්තල් 10ක් ගන්නවා. හරි. දුවගේ විවාහ මංගල්‍ය සඳහා කේක් රාත්තල් 50ක් ගන්නවා. දැන් බලන්නකෝ මේකේ දැන් කඩේ අලෙවි කරන්න ගන්න කේක් කිලෝ 10යි. අපි කිලෝ වලින් කියමු කිලෝ 10යි. දුවගේ විවාහ මංගල්‍ය උත්සවයට ගන්නවා කිලෝ 50. දැන් මෙතෙන්දී ප්‍රමාණය වැදගත් වෙන්නේ නැහැ. එතකොට අර තමන්ගේ හෝටලයේ අලෙවි කිරීම සඳහා යොදා ගන්න මිලදී ගන්න කේක් කිලෝ 10 තමයි තොග වෙලඳාම වෙන්නේ. දුවගේ විවාහ මංගල්‍යයට ගන්න කේක් කිලෝ 50 සිල්ලර වෙලඳාමක් වෙන්නේ. එතකොට ඒකෙන් ඔබ ඔයාලට මේකේ වෙනස අවබෝධ කරගන්න පුළුවන්. නැත්නම් සමහර අය කියන්න පුළුවන් විශාල තොගයක් අලෙවි කරන එක තොග වෙලඳාම, කුඩා ප්‍රමාණයකින් අලෙවි කරන සිල්ලර වෙලඳාම කියලා. එහෙම අපිට වර්ග කරන්න බෑ. එහෙම වෙන අවස්ථා තියෙනවා. හැබැයි තොග වෙලඳාම මේ ලක්ෂණයක් තියෙනවා. එතකොට තොග වෙලඳාමේ කියන්නේ නැවත විකිණීම අරමුණෙන් සිදු කරන වෙලඳාම කියන එක. එතකොට තොග වෙලඳාමේ ලක්ෂණ ගත්තාම ඒකේ අර පළවෙනිම ලක්ෂණය තමයි නැවත විකිණීමේ අරමුණෙන් තමයි මේක කරන්නේ. පරිභෝජනයට නෙවෙයි. එතකොට මේක මේ තොග වෙලෙන්දාගෙන් බාණ්ඩ ගන්න සිල්ලර වෙලෙන්දා නැවත්ත තවත් කෙනෙකුට මේක අලෙවි කිරීමක් කරනවා. දෙවෙනි කරුණ තමයි විශාල බාණ්ඩ ප්‍රමාණය. හැබැයි විශාල බාණ්ඩ ප්‍රමාණයක් කියන එක මම අර ඉස්සලා ගත්ත නිදසුන අනුව ඒක ගැළපෙන්නේ නැහැ. නමුත් සාමාන්‍යයෙන් තොග වශයෙන් අලෙවි කරනවායි කියලා කියන්නේ දැන් උදාහරණයක් වශයෙන් අපි හිතමුකෝ හાર્ඩ්වෙයාර් එකක් ගන්නකෝ. දැන් හાર્ඩ්වෙයාර් එකකින් ගයක් හදන්න හරි කොන්ක්‍රීට් එකක් දාන්න හරි සිමෙන්ති කොට 100ක් ගන්නවා. ඒක එතකොට තොග වෙලඳ. හැබැයි මතක තියාගන්න ගයක් හදනවා කියලා කියන්නේ ගයක් හදන එකත් ඒගේ විකුණන්න හදනවා නම් ඒක තොග වෙලඳාමක්. Tamange පෞද්ගලික පරිභෝජනය සඳහා ගේ හදනවා නම් සිමෙන්ති කොට 100ක් ගන්න එක ඒක වෙල සිල්ලර වෙලඳාමක්. හරි. එතකොට අන්න ඒක එතන ප්‍රමාණයේ කියන එක සාධකයක් වුණාට ඒක වැදගත් ලක්ෂණයක් වෙන්නේ නැහැ. ඊළඟ එක තමයි දැන් සිල්ලර වෙලෙන්දා බාණ්ඩ වර්ග විශාල ප්‍රමාණයක් අලෙවි කරනවානේ. දැන් නිවසකට අත්‍යවශ්‍ය කරන බාණ්ඩ වර්ග රාශියක් අලෙවි කරනවා. හැබැයි මතක තබා ගන්න තොග වෙලෙන්දා ගොඩක් වෙලාවටම අලෙවි කරන්නේ බාණ්ඩ කිහිපයක්. දැන් සහල් පිටි සීනි පරිප්පු අන්න ඒ වගේ. හරි. ඒකත් එක ලක්ෂණයක් මේකේ. ඊට අමතරව අර මං ඉස්සෙල්ලා කිව්වා වගේ සිල්ලර වෙලඳාමේදී මිල අඩුයි, තොග වෙලඳාමේදී මිල සිල්ලර වෙලඳාමේදී මිල වැඩි, තොග වෙලඳාමේදී මිල අඩුයි. ඒකත් මේකේ තියෙන වැදගත් ලක්ෂණ. ඊට අමතරව මතක තියාගන්න තොග වෙලඳාමේදී බාණ්ඩ විශාල ඒකක ප්‍රමාණයක් අලෙවි කරන නිසා එයාලා දෙන වට්ටම් ප්‍රතිශතයත් වැඩි. ඒ කියන්නේ මිල දී ගන්න එක්කනාට අර ලකුණු කළ මිල, දැන් වට්ටම් කියන්නේ මෙතන කතා කරන්නේ වෙළඳ වට්ටම්, ලකුණු කළ මිලෙන් යම් කිසි ප්‍රතිශතයක් අඩු කිරීමක් කරනවා. ඒක තොග වෙලෙන්දා කරන්නේ, සිල්ලර වෙලෙන්දා ඒක කරන්නේ නැහැ. ඒකත් මේකේ තියෙන එක ලක්ෂණයක් විදිහට ගන්න පුළුවන්. එතකොට දැන් අපි තොග වෙලඳාම ගැනත් කතා කරා, සිල්ලර වෙලඳාම ගැනත් කතා කරා. දැන් මේකෙන් තව ප්‍රශ්නයක් අහන්න පුළුවන්, මේ දෙක අතර තියෙන වෙනස මොකක්ද කියන එක. එතකොට වෙනස ගත්තාම පළවෙනිම කරුණ විදිහට අපි දක්වන්න ඕන සිල්ලර වෙලඳාමේදී බාණ්ඩ අලෙවි කරන්නේ පරිභෝජනය කිරීම සඳහා. හරි. තොග වෙලඳාමේදී බාණ්ඩ අලෙවි කරන්නේ නැවත විකිණීම සඳහා. ඒක තමයි වැදගත්ම සාධකය. ඊට පස්සේ තමයි අර බාණ්ඩ ප්‍රමාණය ගත්තාම සිල්ලර වෙලඳාමේදී බාණ්ඩ වර්ග රාශියක් අලෙවි කරනවා. හැබැයි තොග වෙලඳාමේදී අලෙවි කරන්නේ බාණ්ඩ වර්ග කිහිපයක් පමණයි. ඊළඟ කරුණ සිල්ලර වෙලඳාමේදී වට්ටම් වගේ දේවල් ගොඩක් වෙලාවට හම් වෙන්නේ නැහැ. හැබැයි තොග වෙලඳාමේදී විශාල බාණ්ඩ ප්‍රමාණයක් අලෙවි කරන නිසා වෙළඳ වට්ටම් යනාදිය හම්බ වෙනවා. ඊට අමතරව පාරිභෝගිකයා සමග ඍජුවම ගනුදෙනු කරන්නේ සිල්ලර වෙලෙන්දා. තොග වෙලෙන්දට පාරිභෝගිකයා සමග ඍජුවම ගනුදෙනු කිරීමේ හැකියාවක් නැහැ. එතකොට පාරිභෝගිකයාගේ ප්‍රතිචාර, අදහස්, යෝජනා, විවේචන හැම එකක්ම තොග වෙලෙන්ද ලබාගන්නේ තොග වෙලෙන්දයි පාරිභෝගිකය අතරමැද සිටින සිල්ලර වෙලෙන්දා මගින්. එතකොට තොග වෙලෙන්ද පාරිභෝගිකයා ටිකක් දුරස්සතව ඉන්නේ, සිල්ලර වෙලෙන්ද තමයි පාරිභෝගිකයා සමග කිට්ටුවම ඉන්නේ. එතකොට දේශීය වෙළඳාම, ඒ කියන්නේ රටක් තුල ඒ රටේ භාවිතා වන මුදල් භාවිතා කරලා සිද්ධ කරන වෙළඳාම ගැන තමයි අපි මේ කතා කරේ. ඒකේ කොටස් දෙකයි, දේශීය වෙළඳාම සහ විදේශීය වෙළඳාම. එතකොට මේ හැම වෙළඳාම හැම කාර්යකම සිද්ධ කරන්නේ මතක තබා ගන්න මිනිස් අවශ්‍යතා සහ උවමනා ඉටු කරලීම. ඒ කියන්නේ ව්‍යාපාරයක් විසින් තමයි මේ හැම එකකින්ම කරන්නේ.